ගුරු කෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විශේෂ ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු කිදර
ඌවේ ගුරු ගෙදර
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්
ආදරණීය දුවේ පුතේ අද ඌවේ ගුරු කෙදරින් කෘෂි හා ආහාර තාක්ෂණයේ විෂය සමග ඔබ හමුවන්නේ බණ්ඩාරමිල ධර්මාශෝක මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්යනි භාග්‍යා නිශ්ශංක මහත්මිය. එහෙමනම් අපි පාඩම සමග එකතු වෙමු.
යල් කන්නේ විපේලයි මම ඉස්සේ ඒකෙන් නමුණු හතරයි බෙන් තිබිස්සේ කන්න බලා නවදෙලිහි නට බෙස්සේ කුරහන් නටුව පුරවන් ආදරණීය දුවේ පුතේ ඔබ හැමෝටම සුබ දවසක් වේවා. උන්න මම අද අප පාඩමේ පටන් ගත්තේ ලස්සන ජන කවියකින්. ඉතින් ඔබ සතුටු වුණා නේද ජන කවිය අහලා? බලන්න අද දවස හරිම සුන්දරයි. සූර්යා ඉරු මුදුන් වෙලා තියෙනවා මේ සන්ධ්‍යාවේදී. ගස්වැල් කොළපාටින් බබලලා අපේ සශ්‍රීක කෘෂිකර්මාන්තය අපූර්වට අපට දිස්සෙනවා. මුළු පරිසරයේම හරිත වර්ණින් බබලනකොට අපි ස්වයංපෝෂිත ගතියක් දැනෙනව නේද? ඒ ස්වයංපෝෂිත ගතියත් එක්ක අපිට හිතේ සතුටකුත් ඇති වෙනවා. ඉතින් දුවේ පුතේ, පාසල් වහලා ඔබගේ අධ්‍යාපන කටයුතු තරම කඩාල වෙලා තියෙන මේ අවස්ථාවේදී ඉතින් ඔබ අද අපිත් එක්ක එකතු වෙන්න ඕනේ ඔබගේ 10 ශ්‍රේණියේ කෘෂි හා ආහාර තාක්ෂණ විෂයේ පළවෙනි පාඩමත් එක්ක. ඉතින් මං මගේ ආදරණීය දරුවන්ට ආරාධනා කරනවා ඔබගේ පෙළපොත අරගන්න. ඒ වගේම ඔබට යම් කරුණු සටහන් කරගන්න අවශ්‍ය නම් පොතක් පෑනක් ළඟට කිට්ටු කරගන්න. ඉතින් මේ විනාඩි 45 අපි සූදානම් වෙමු අපේ විෂය කරුණු මතක් කරගන්න. ඉතින් දුවේ පුතේ, කෘෂිකර්මය කියලා කියන්නේ මොකද්ද? ඔබ දන්නවා සෑම මානවයෙකුටම ආහාර අවශ්‍ය වෙනවා. ඒ ඔවුන්ට අවශ්‍ය පෝෂණය ලබා ගන්න. එහෙනම් මිනිසාගේ අවශ්‍යතා සපුර ගන්න මේ විද්‍යාත්මක සිද්ධාන්ත භාවිතා කරලා අප්‍රතින සම්පත් කාර්යක්ෂමව යොදාගෙන භෝග වගා කරන එකත්, ගොවිපල සතුන් පාලනය කරන එකත්, ඒ ආශ්‍රිතව විවිධ නිෂ්පාදන සකස් කරන එකත් කෘෂිකර්මය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් අතීතයේදී අපි මේකට කිව්වේ ගොවිතැන කියලා. නමුත් වර්තමානයේ වෙන විට අපිට මේක බහු කාර්ය ක්‍රියාවලියක් බවට පත් වෙලා. ඒ කියන්නේ කෘෂිකර්මය වර්තමානයේ වෙන විට පුළුල් පරාසයකට විහිදිලා තියෙන විශාල ශාස්ත්‍රයක් වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස බැලුවොත් පරිසරය, ජලජ සම්පත්, භෞමික සම්පත්, දීවර කටයුතු, වන සම්පත්, ආහාර තාක්ෂණය, ඒ වගේ නෙවෙයි කෘෂි යන්ත්‍රෝපකරණ ආදියත් යන විවිධ ශේෂ්ත්‍ර රැසකට කෘෂිකර්මය විහිදිලා තියෙන. ඒක නිසා අපිට අද මෙය සරලව ගොවිතැන කියලා කියන්න බෑ. ඒක නිසා අපි මේක හඳුන්වනවා කෘෂි කර්මාන්තය කියලා. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ කෘෂිකර්මාන්තයේ විකාශනය කොයි වගේ දුන්නේ කියලා. ඓතිහාසික කරුණුවලට බැලුවම මිනිසා දඩයම් යුගයේ ඉන්දීර යුගයේ පසු කරගින් තමයි මේ ගොවි යුගයට පැමිණලා තියෙන්නේ. දඩයම් යුගයේදී මොකද සිදුවුනේ? මිනිසා සතුන් පසුපස ගිහින් ඔවුන් හඹාගෙන ගිහින් එම සතුන් දඩයම් කරගෙන තම ආහාරය ඔවුන්ගෙන් සකසගත්තා. ඉන්පසුව මිනිසා එළඹුණේ ඉන්දීර යුගයට. එහිදී ඔවුන් සතුන් හීලෑ කරමින් සතුන් ඇති දෙරි කරලා ඉමගින් තමන්ගේ ආහාරය ලබා ගත්තා. ඒත් පසු කාලීනව මේ මිනිසා ජලාශ ආශ්‍රිත වාසස්ථාන තනාගත්තා. ඒ වාසස්ථානවල ජීවත් වෙන ගමන් ඔවුන් බෝගත් වගා කරා. ඒ වගේම සතුනුත් ඇති දෙරි කරා. ඉතින් මේක තමයි දුවේ පුතේ ගොවි යුගයේ ආරම්භය ලෙස සනිටුහන් වන්නේ. ඉතින් අපි බලමු අතීතයේ ශ්‍රී ලංකාවේ මේ කෘෂිකර්මාන්තයේ පැවති බවට තියෙන සාක්ෂි මොනවාද කියලා. උදාහරණයක් විදිහට අපේ කෘෂිකර්මාන්තයට තියෙන්නේ වසර දහස් ගානක ඉතිහාසයක් නේ. අපි බලමු මේ ඉතිහාසය තුලින් අපිට හඳුනා ගන්න පුළුවන් සාක්ෂි මොනවාද කියලා. ඔබට මතක ඇති ඔබේ ඉතිහාසයේ පොතේදී ගුරුන් සඳහන් කරනවා විජය කුමරුන්ගේ පැමිණීම පිළිබඳව. මහාවංශයට අනුව විජය කුමරු ආවේ තව 700ක් තම පිරිසත් සමග. ඔවුන් තම්බපන්ණීට ගොඩ බහින අවස්ථාවේදී කුවේණිය කපු කටමින් සිටිනවා. ඉතින් මේ 700ක් පිරිසට රසවත් ආහාර ඉතා ෂණිකයෙන් සකස් කරලා ඔවුන්ගේ කුසගිනි නිවා ගන්න කුවේණියට හැකි වෙලා තියෙනවා. ඉතින් ඒසා විශාල පිරිසකට අවශ්‍ය ආහාර ෂණිකව සකස් කරන්න හැකි වුණේ රටේ වීගුවිතැන ඉතා හොඳින් තිබුණ නිසා නේද? තවත් උදාහරණයක් තමයි ඔබට මතක ඇති අපි මහා පරාක්‍රමබාහු රජතුමා. එතුමාගේ සමයේදී ශ්‍රී ලංකාව හැඳින්වුණේ පෙරදිග ධාන්‍යාගාරය කියලා. ඉතින් එවැනි විරුදාවලියකින් අපරට හැඳින්වුවේ එතුමාගේ රාජ්‍යපාලන සමයේ ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණ නිසායි. ඔබට මතක ඇති රොබර්ට් නොක්ස් නම් ඉංග්‍රීසි ජාතිකයා. ඔහු 17 වන සියවසේ මෙරට වසර 19ක් එලිමහන් සිරකරුවෙකු ලෙස කල්ගත කරා. ඉතින් ඔහු විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ මොකද්ද? මඩ සෝදාගත් කල හිලගුවියා රජකමට පවා සුදුසුයි කියලා. ඉතින් ඔහුගේ නිරීක්ෂණයන්ට අනුව ගොවිතැනට සමාජයේ ඉහළ ගෞරවයක් තිබුණු නිසායි ඔහු එවැනි ප්‍රකාශයක් සිදු කරන්නට ඇත්තේ. ඒ වගේම තමයි තෝනිගල සෙල්ලිපියට අනුව අපේ පැරණි ගොවියා වසරකට කන්න 3ක් වගා කරලා තියෙන බව සඳහන් වෙනවා. ඒ කන්න 3 උන් හැඳින්නුවේ පිට දඩහස, අකලහස සහ මදිහස ලෙසයි. පිට දඩහස කියලා උන් හැඳින්නුවේ මහ කන්නේ. අකල යනු යල කන්නේ. ඉතින් මේ ප්‍රධාන කන්න දෙක අතරේ මාදීහිවත් මෙද කන්නේකුත් උන් වගා කරලා තියෙනවා. ඉතින් උන් කන්න 3ක් වගා කරලා අස්සුණු නෙලාගෙන සස්ලීක කෘෂිකර්මාන්තයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඉතින් දුවේ පුතේ ඔබ අප ජීවත් වෙන මේ ඌව පළාත අතීතයේදී හැඳින්නුවේ වෙල්ලස්ස කියලා. එහෙම හඳුන්වන්න හේතුව වුණෙත් ඌව පළාතේ විල් ලක්ෂයක් තිබුණ නිසායි. ඉතින් කතරම් සස්ත්‍රීකව කෘෂිකර්මාන්තයේ තියෙන්නට ඇතිද? ඒ වගේම තමයි කෘෂිකාර්මික කටයුතු සඳහා රජවරු විසින් වැව් රාශියක් ඉදිකරා. ඒක නිසා තමයි අනුරාධපුරය වැව්බැඳි රාජ්‍ය ලෙස හැඳින්වුණේ. ඒ කියන්නේ එම කාලයේදී විශාල වගාවපසරියක් මේ ප්‍රදේශයේ තියෙන්නට ඇති. පට්ටිනපාලේ කියන දෙමළ කෘතියට අනුව කියනවා ශ්‍රී ලංකාවෙන් දකුණු ඉන්දියාවටත් ආහාර ද්‍රව්‍ය ගෙන ගියා කියලා. එසේ කරන්නට හැකි වුණේ ශ්‍රී ලංකාවේ සහල් අතිරික්තයක් තිබූ නිසා නේද? ඉතින් දරුවනේ, මෙතරම් සාක්ෂි තිබීමෙන් අපිට පැහැදිලි වෙනවා නේද අතීත ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ සශ්‍රීකව තිබුණු බවට? එහෙනම් අපි බලමු අපිට මෙවන් සශ්‍රීක ස්වයංපෝෂිත කෘෂිකර්මාන්තයක් කරා ඉලඹෙන්න මොනවද බලපාන්නේ හේතු කියලා. අපිට හේතු තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි රාජ්‍ය අනුග්‍රහය මනාව ලැබීම, දියුණු වාරි තාක්ෂණය, ඒ වගේම තමයි ගොවිතැන හා බැඳුණු සංස්කෘතියක් පැවතීම. එහෙනම් අපි මේ හේතු තුන පැහැදිලිව විස්තර කරලා බලමු. මුලින්ම අපි ගනිමු රාජ්‍ය අනුග්‍රහය මනාව ලැබීම සනිටුහන් කරන ස්ථාන. ඓතිහාසික යුගයේදී අපේ රටේ ප්‍රධාන ජීවනෝපායුනේ කෘෂිකර්මාන්තය. එය තවදුරටත් පෝෂණය කිරීම සඳහා අපේ දේශීය රජවරු විසින් විශිෂ්ට වාරි පද්ධතියක් නිර්මාණය කරා. රජුන් විසින් එය තම සුඛිය වගකීම ලෙස සැලකුවා. ඉතින් මේ අතීත සිදුවීම් දිහා බලන්න, පරාක්‍රම බාහු රජතුමා මෙවන් ප්‍රකාශයක් කරලා තියෙනවා. අහසින් වැටෙන එක දිය බිඳක් හෝ මිනිසාගේ ප්‍රයෝජනීයට නොගෙන මහ මුහුඳට ගලා යාමට ඉඩ නොතිබිය යුතුයි. පරාක්‍රම බාහු රජතුමාගේ මෙම ප්‍රකාශයෙන් අපිට පැහැදිලි වෙනවා එතුමා කෘෂිකර්මයේ කිරෙහි දැක්වූ මනා රාජ්‍ය අනුග්‍රහය. ඒක නිසා තමයි එතුමාගේ රාජ්‍ය පාලන කාලය තුළදී ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරී ලෙසත් හැඳින්වුවේ. ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජල පහසුකම් සපයන සඳහා රජවරු විසින් වැව්, අමුණු, එළමාර්ග බඳිමින් දියුණු වාරි පද්ධතියක් රටතුර නිර්මාණය කළා. ඒක නිසා එක් කාලෙක අපි වැබෙදි රාජ්‍යයක් ලෙස නම් කළා. ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසයට අනුව ප්‍රථම වැව කිදිර සලකන්නේ අනුරාධපුරයේ අබේ වැවෙහිවත් වසවක්කුළම. මෙය ඉදිකලේ පණ්ඩුකාභය රජතුමා. මෙය රුවන්වැලි මහා සෑයට බටහිරින් ඒ ආසන්නේ පිහිටලා තියෙනවා. අබේ වැව ඉදිකරලා සියවස් 24ක් විතර අද වෙනකොට ගත වෙලා තියෙනවා. නමුත් තවමත් අනුරාධපුරයේ නගරයට පැමිණෙන අතිවිශාල ජනකායකට තම ජල අවශ්‍යතා සපුර ගන්නත්, විශාල කිත්වතු ප්‍රමාණයකට දියවර සපයන්නත් මෙම අබේ වැවට හැකි වෙලා තියෙනවා. වංශ කතාවල සඳහන් වෙන පරිදි මෙරට ඉදිකර දෙවනි වැව ලෙස සලකන්නේ අනුරාධපුරයේ තියෙන තිසා වැව. එය ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා වැදගත් රජෙකු ලෙස සලකන දේවානම්පියතිස්ස රජතුමා විසින් තමයි ඉදිකරේ. අක්කර 1000ක කිත්වතු ප්‍රමාණයක් ඉම ජලයෙන් අස්වැද්දිය හැකි බව සඳහන් වෙලා තියෙනවා. දුටුගැමුණු රජතුමාගේ සහෝදරයෙකුණු සද්ධාතිස්ස රජතුමා වැව් 18ක් කරවූ බවට රාජාවලිය සඳහන් වෙනවා. ඒ අතරින් පදවිය වැව ඉතා සුවිශේෂී. වසඹි රජතුමා වැව් 11ක් සහ එළමාර්ග 12ක් ඉදිකරලා තියෙන බව සඳහන් වෙනවා. එතුමා තමයි ගම් වැව්, එහෙම නැත්නම් ග්‍රාමීය වැව් මහා පරිමාණ වැව් දක්වා දියුණු කිරීමේ ගෞරවය හිමි කරගත්තේ. මහවංශයට අනුව මහසින් රජතුමා වැව් 16ක් කරවු බව සඳහන් වෙනවා. එතුමා මින්නේරී දෙවියන් ලෙස දේවත්වයට පත් උනේ මේ මින්නේරී වැව ඉදි කිරීමෙන් පස්සේ. අතීතයේදී එම මින්නේරිය වැවෙන් අක්කර 80,000ක් අස්වැද්දුවා කියලා පූජාවලිය සඳහන් වෙනවා. වැව් ඉදිකිරීමට අමතරව රජපෞලේ සමාජිකයන්ද ගොවිතැන් කටයුතු වලට සහභාගී වුණා කියලා රසවාහිනිය දැක්වෙනවා. දුටුගැමුණු රජතුමා යෝද කෘෂිකර්ම ව්‍යාපාරයක් ඇරඹුවා. ඒ සඳහා ඔහු තම සහෝදරයෙකු වන සද්ධාතිස්ස රජතුමා දිගමඬුල්ලට යැවූ බව සඳහන් වෙනවා. ඒ රජපෞලේ සහභාගීත්වයේ දැක්වෙන අවස්ථාවක්. ඒ වගේම තමයි රජවරු ඉතා අලංකාරව වප්මඟුල් උත්සව සහ අස්සුණු නෙලීමේ උත්සව පැවැත්තුවා. ඒ සඳහා හොඳ රාජ්‍ය අනුග්‍රහයක් ලබා දුන්නා වගේම රජපෞලේ සමාජිකයන්ද සහභාගී කරවුවා. ඉතින් දුවේ පුතේ, මේ සියලු උදාහරණ වලින් ඔබට පැහැදිලි වෙනවා නේද ශාස්ත්‍රීය කෘෂිකර්මාන්තයක් සඳහා රජවරු කතරම් දායක වුණාද කියලා. එහෙනම් අපි බලමු අපේ දෙවනි හේතුව. ඒ තමයි වාරි තාක්ෂණය දියුණු පැවතීම. පුරාණ වාරි තාක්ෂණය ඉතාමත් විද්‍යානුකූල පදනමක තමයි පිහිටලා තිබුණේ. අපේ වාරි පද්ධතියේ විශිෂ්ට බව පිළිබඳව වර්තමානයේ ලෝ සුපතල වාරි විද්‍යාඥෝ පවා විමතිය පළ කරනවා. පරිසරයට කිසිදු හානියක් සිදු නොවන අයුරින් රට මැද්දේ විශාල වැව් ඉදි කරලා තියෙන ආකාරය සැබවින්ම ඔවුන්ට සුවිශේෂී දෙයක්. එවක් කියන්නේ ජලය රඳවා තබා ගන්නාවොත් අවශ්‍ය විටක අවශ්‍යතාවයේ පරිදි එම ජලය යලිත් නිකුත් කළ හැකි කෘතිම ජලාශයක්. ශ්‍රී ලංකාවේ බහුලව වැව් ඉදි කරලා තියෙන වියලි කලාපේ. ඒකට හේතුව තමයි වියලි කලාපයට වර්ෂාව ලැබෙන්නේ වසරේ කිටි කාලයයි. නමුත් කෘෂිකර්මයට ඉතා සුදුසු සාරවත් පසක් පිහිටලා තියෙන්නේ, ඒ වගේම තැනිතලාවක් පිහිටලා තියෙන්නේ වියලි කලාපේ. ඉතින් ගොවිතැන් කිරීම සඳහා වියලි කලාපේ ජයගත යුතු වන්නේ ජලයයි. ඉතින් වර්ෂා ජලය වසර පුරාම රඳවා තබා ගන්න තමයි ඔවුන් වියලි කලාපේ පුරා වැව් රාශියක් මිලිස ඉදි කරේ. අපේ පැරණි ශ්‍රී ලාංකිකයා භූමිය මැනීම හා සමකිරීම පිළිබඳවත් සමෝච්චකරණය පිළිබඳවත් පුළුල් නුවණකින් සිටි බව අපිට මෙම වැව් තැනීමෙන් පැහැදිලි වෙනවා. මෙම දැනුම හා උසස් ඉංජිනේරු ශිල්ප ක්‍රම මගින් පැරණි ශ්‍රී ලාංකිකයා විවිධ දිශාවලට ගලා ගිය ගංගාවල ජලය ක්‍රෙස් කරලා සංකීර්ණ වාරි පද්ධති දැනුවා. වාරි තාක්ෂණී දියුණුව පෙන්වන එක් හොඳම උදාහරණයක් තමයි මහා පරාක්‍රම සමුද්‍රය. මේ පුරාණ ශ්‍රී ලංකාවේ විශාලතම වැවයි. පරාක්‍රම සමුද්‍රයේ ඉදිකලේ වැව් පහක් එකතු කරලා. ඒ තමයි තෝපා වැව, ඉරමුදු වැව, දුඹුටුළු වැව, කලහගල වැව හා බූ වැවයි. මෙම පරාක්‍රම සමුද්‍රයෙන් සොරෝ තුනකින් ජලය නිකුත් කරනවා. ඒ වගේම තමයි එහි ජලධාරිතාවය අක්කරඩි 80,000ක් විතර වෙනවා. ධාතුසේන රජතුමා විසින් කරවු යෝධැලේවත් ජයගඟත් සුවිශේෂී වාරි ඉංජිනේරු නිර්මාණයක්. කලාවැවේ ඉඳලා තිසාවැවට ජලය ගෙන යන්න තමයි මෙම යෝධැල ඉදි කරේ. මෙය සැතපුම් 56ක් දිග ඇලමාර්ගයක්. මෙම ඇලමාර්ගයේ තියෙන සුවිශේෂීත්වය තමයි පැරණි ඇලමාර්ගවල බැස්ම සැතපුමට අඟල් 12යි. නමුත් යෝධැලේ මුල් සැතපුම් 17 බෑවුම් කරනකොට සැතපුමකට අඟල් 6ක් ලෙස තමයි බෑවුම් කරලා තියෙන්නේ. ඇත්තටම මේ විශ්මය ජනක නිර්මාණයක්. එමගින් පැහැදිලි වෙනවා පැරණි භූමිය මැනීම පිළිබඳව සූක්ෂම උපක්‍රම යොදාගත් බව. අම්බන්ගඟ හරහා වේල්ලක් ඉදි කරලා එමගින් උතුරට ජලය ගෙන යාමට සැකසූ ඇලහැර ඇලත් තවත් විශ්මිත නිර්මාණයක්. වැව යන සුවිශේෂී නිර්මාණය තුල ඇති සියලුම අංග ඉතා විද්‍යාත්මක වගේම නිර්වද්‍යුත් දියුණු තාක්ෂණික දැනුමක් යොදාගෙනත් ඉදි කරලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ, අපි බලමු වැවක ප්‍රධාන අංග මොනවාද, ඒ වගේ ප්‍රධාන කාර්ය කොයි වගේද කියලා. වැව් බෙම්ම තමයි වැවේ එකතු වෙන ජලය පිටතට නොයවා රඳවා ගන්න උපක්‍රමය. වැව් බෙම්ම ඉදිකරේ ස්වභාවිකව පිහිටි කඳු ගැට දෙකක් එකිනෙකට යා කරලා පස්පුරවාගෙන. ඉතින් ස්වභාවික කඳු ගැට නැත්නම් ඔවුන් කරේ කෘතිමව කඳු ඉදි කරලා සකස් කිරීමයි. වැව් බෙම්ම තරනකොට අලිය තුන් ලවා පාගවල 9ට එකක් වනසේ පුරෝණ ලද පස් තද කරලා තියෙනවා. ඒ නිසා තමයි වසර දහස් ගණනක් ගත වුණත් වර්තමානයේදී පවා වැව් බැමි නොකැඩී නොබිදී ශක්තිමත්ව තියෙන්නේ. වාන හෙවත් පිටවාන කියලා හඳුන්වන්නේ වැවට දරාගන්න බැරි මට්ටමට වැව තුල ජල එකතු වෙන වෙලාවට එයින් වැව බම්මට හානියක් වෙන්න පුළුවන්. මේ මගහරව ගන්න වැවේ පහත්ම ස්ථානයේ අතිරික්ත ජලය පිටතට ගමන් කරන්න සකස් කරලා තියෙන එළ මාර්ගයක්. වාන සාමාන්‍යයෙන් ඔවුන් ඉදි කරේ ස්වභාවික ගල් තලාවක් මත. ඒ නිසා පිටවානින් ජලය පිට වෙනකොට පාංශු ඛාදනයක් සිදු වෙලා නැහැ. සොරව්ව වැවක ගබඩා කරලා තියෙන ජලය ක්‍රමානුකූලව එයින් පිට කරන ප්‍රධාන මාර්ගය තමයි සොරව්ව. සොරව්ව මගින් මනා පාලනයකින් යුතුව ජලය පිට කරනවා. වැවක් තුල පිහිටලා තියෙන සොරව් වර්ග දෙකක් හඳුනාගෙන තියෙනවා. ඒ තමයි ගොඩ සොරව්ව හා මඩ සොරව්වයි. ගොඩ සොරව්ව මගින් ගොවිතැනට හා වෙනත් අවශ්‍යතාවලට අවශ්‍ය ජලය නිකුත් කරනවා. එය වැව පතුලින්ම නොසාදා තරමක් ඉහළින් හදන්නේ. මඩ සොරවින් කරන්නේ වැව පතුලේ රොන් මඩ එකතුණු කොටස් ඉවත් කරන්න. එම නිසා මඩ සොරව්ව වැව පතුලින්ම තනා තියෙනවා. බිසෝ කොටුව කියන්නේ සොරව ආශ්‍රිතව වැව තුල ඉදි කරලා තියෙන හතරස් ගැඹුරු නිදක් වෙන ව්‍යුහයක්. මෙම නිර්මාණය සහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ලෝසුපතල වාරි විද්‍යාඥයන් තුල ඇති විමතියක්. බිසෝ කොටුවෙන් කරන්නේ වැව් බෙම්මට හානියක් නොවන ලෙස ජලය ක්‍රමානුකූලව පිටතට ගන්න එක. රළපනාව හමන සුළඟ නිසා වැවක ජලතලයේ මතුපිට නිරන්තරයෙන්ම රැලි ඇති වෙනවා. මෙම රැලි නොනවත්වා එවිත් වැව් බෙම්මේ වදිනකොට නිතරම වැව් බෙම්ම සේදීමට ලක් වෙන්න පුළුවන්. ඉතින් රළපනාව මගින් කරන්නේ වැව් බෙම්ම ඇතුල් පැත්තේ අඩි දෙක තුනක් විතර විශාල ගල් කුට්ටි අතුරලා සකස් කරලා තියෙනවා. එම නිසා වැව් බෙම්ම කාදණෙන් ආරක්ෂා කරලා දෙනවා. වැවේ ජල මට්ටම මෙනීමට සකස් කරලා තියෙන සරල උපකරණය තමයි දිය කැට පහන. වැවේ පතුලේ ඉඳලා නැංවූ කළු ගල් හෝ මැටි ගල් භාවිතා කරලා තමයි මෙම දිය කැට පහන සකස් කරලා තියෙන්නේ. ඉල්ලංගා පද්ධතිය. ලංකාවේ වැව් පද්ධතිය පිහිටලා තින්නේ හුදකලා තනි වැව් ලෙස නෙවෙයි. ඒව පිහිටලා තින්නේ පද්ධතියක් ලෙස. ඉල්ලංගාව නමින් අපි හඳුන්වන්නේ මෙම වැව් පද්ධතිය. එමගින් වැව් ආරක්ෂා වුණා මින්ම පරිසරයත් රැකුණා. මෙම වැව් පද්ධතිය නිසා වැව් එකිනෙක එළ මාර්ගවලින් සම්බන්ධ වුණා. ඒ නිසා එක වැවක පිටාරවන ජලය ඊට පහළින් තියෙන අනිත් වැව්වලට එකතු වෙනවා. ඒක නිසා ජල සංරක්ෂණයකුත් සිදු වුණා. අනෙක් අතට ඉල්ලංගාවේ ඉහළින්ම පිහිටි කුළු වැව් නිසා පෝෂක ප්‍රදේශ ආරක්ෂා වුණා. ඒ මගින් රොන් මඩ මහවැවට එකතු වෙන එකත් වළකිනවා. ඉතින් වැව් ඉල්ලංගා පද්ධතියක් ලෙස සැකසීම ඇත්තටම විද්‍යානුකූලයි. ඉතින් දරුවනේ මේ කරුණුවලින් අපට පැහැදිලි වෙනවා අපිට දියුණු වාරි තාක්ෂණයක් තිබූ බව. එහෙනම් අපි බලමු කෘෂි ශාස්ත්‍රීයකත්වයට හේතුණු අවසාන හේතුව. ඒ තමයි ගොවිතැන හා බැඳුණු සංස්කෘතිය. පුරාණ වැව්වල ගොවිතැන හා බැඳුණු සංස්කෘතියක් තිබ්බා. වැව පදනම් කරගෙන තමයි මෙම ජීවන සංස්කෘතිය ගොඩනැගුණේ. මෙම ජීවන රටාව මිනිසුන්ගේ ජීවිතය තුළ ඉතා ගැඹුරට විදහා ගියා. ඔවුන්ගේ ආහාර පාන, විවේකය ගත කිරීම, ගොවිතැන, ක්‍රීඩා කටයුතු, සිතුම් පැතුම් වැනි සංස්කෘතියට අයිති සියලුම අංග ගොඩනැගීමටත්, ඒව වැඩි වර්ධනය වීමටත්, පසු ඒවා මිනිස් ජන විඥානය තුළ ගැඹුරින් රෝපණය වීමටත් මේ බලපෑවා. මේ බව අපිට පහත සඳහන් උදාහරණ වලින් මනාව පැහැදිලි වෙනවා. ඔබ අහලා තියෙනවා වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය. ඒ අපිට ඉතා හුරු පුරුදුයි නේද? වැව ගමක අත්‍යවශ්‍ය අංගයක් බව මෙයින් පැහැදිලි වෙනවා. දහවල් කාලයේදී කිතේ, කුඹුරේ, විහිසෙන ගොවියා සෙන්දේවිදී පන්සලට එකතු වෙනවා. භික්ෂුන් වහන්සේ විසින් ගැමි ජීවිතවල ආගමික හා සංස්කෘතික පරිසරය පෝෂණය සිදු කළා. වෙවින් පෝෂණය වූ කුඹුරෙන් නෙලාගත් ප්‍රථම අසැන්න ගොවීන් විසින් අලුත් සහල් මංගල්‍යයක් පවත්වා පූජා කරා. එමගින් ගොවි තැනත් ආගමත් එකිනෙක හොඳින් බෙඳිලා තිබුණු බව පැහැදිලි වෙනවා. ඒ වගේම තමයි නිසි කාලයට වැසි ලැබෙන්න වැසි පිරිතවුන් සජ්ජායනය කරවගත්තා. බවභෝග කෘමිපලිබෝධ වලින් ආරක්ෂා කරගන්නත් ඔවුන් පිරිත් සජ්ජායනය කළා. බාරහාර සිදු කළා. එමගින් ගොවි තැන ආගමත් එක්ක කෙතරම් බැඳී තිබුණාදැයි අපට පැහැදිලි වෙනවා. වාපි සංස්කෘතියේ ඉතා සුවිශේෂී විශේෂත්වයක් තමයි අත්තංක්‍රමය. මෙහිදී කෘෂිකර්මාන්තයේදී ශ්‍රමය හුවමාරු කර ගැනීමක් සිදු වුණා. එක් අයෙකුගේ කුඹුරු වැඩට ගමේ සියලු දෙනාම තම ශ්‍රමදායකත්වය ලබා දුන්නා. එමගින් ගොවි ජනතාව අතර එකමුතුකමක් සහයෝගයක් වැඩිවර්ධනය වුණා. ඉතින් මෙවන් සහයෝගයක් මෙවැනි සංස්කෘතියක් පැවතුණු තැන කෘෂි සශ්‍රීකත්වයක් නොතිබින්නට පුළුවන්ද? දැන් දුවේ පුතේ අපි බලමු මෙවන් කෘෂි සශ්‍රීකත්වයක් තිබූ රටකට ඉන්පසු උදා වුණේ කුමක්ද කියලා. අපට උදා වුණේ ඉතාමත් අභාග්‍ය සම්පන්න කාලයක්. එයට හේතුව මනරම් දිවයිනක් වූ අපේ රටේ තියෙන භූගෝලීය පිහිටීම නිසා අපිට නිරන්තරවම සතුරු ආක්‍රමණ ඉල්ල වීමයි. දකුණු ඉන්දියාවෙන් වරින් වර අපට ආක්‍රමණ ඉල්ල වුණා. අනුරාධපුර යුගයේදී ඉල්ල වුණු මේ ආක්‍රමණ ඉතරම් දරුණු බලපෑමක් රටේ ආර්ථිකයට ඉල්ල කරේ නැහැ. නමුත් පොළොන්නර රාජධානිය තුලදී අපිට දකුණු ඉන්දියා ආක්‍රමණ දැඩි ලෙස ඉල්ල වුණා. එමගින් අපේ දේශීය ආර්ථිකයට අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න හේතුවක් වුණා. මෙම ආක්‍රමණිකයන් අපේ වැව් අමුණු කඩා බිඳ දාලා අපේ කෙත්වතු විනාශ කරලා ගම්මාන පිටින් ගිනිබත් කරමින් අපේ වාර්ති සංස්කෘතිය බිඳ දැම්මා. මෙම ආක්‍රමණිකයාගේ ක්‍රූරත්වය අපේ ජනතාවට ඉවසන්නට නොහැකි වුණා. ඔවුන් පොළොන්නරු ප්‍රදේශය අතහැරලා රටේ නිරිතදිග ප්‍රදේශයට සංක්‍රමණය වුණා. මේ නිසා කෙටි කාලයක් ඇතුළත අපේ රජරට ප්‍රදේශය ජනශූන්‍ය වෙලා පාළුවට ගියා. ඒ නිසා අපේ රජරට වාරි පද්ධතිය බිඳ වැටුණා. මහා ඝන වනාන්තරයක් විසින් අපේ මෙම දියුණු වාරි ශිෂ්ටාචාරය සංගවලා දැම්මා. මෙලෙස අවුරුදු 100 ගණනක් ගෙවී ගියා. ඉතින් එම කාලය තුල පෘතුගීසීන්, ලන්දේසීන්, ඉංග්‍රීසීන් විසින් ලංකාව යටත් කරගත්තා. පෘතුගීසීන් ලන්දේසීන් ඔවුන් විසින් පරිභෝජනයට ගත් අන්නාසි, පැපොල්, රඹුටන්, මැංගුස්, දූරියන්, දෙල්, තක්කාලි, කජු, මිරිස් වැනි භෝග අපේ ලංකාවට හඳුන්වා දුන්නා. මීට අමතරව ඔවුන් කුරුඳු, ගම් මිරිස්, පුවක් වැනි භෝගත් අපනයන මට්ටමින් වගා කළා. වනාන්තරවල තිබූ කුරුඳු ගස්වලින් නෙලාගත් කුරුඳු වලට අමතරව මහා පරිමාණයෙන් කුරුඳු වගාව ඔවුන් විසින් ආරම්භ කරා. බ්‍රිතාන්‍යයන් විසින් වැවිලි භෝග ලෙස කෝපි, තේ, රබර්, කොකෝවා, පොල්, සිංකෝණ වැනි භෝග අපේ ලංකාවට හඳුන්වා දුන්නා. ඔවුන් නුවරඑළිය මූලික කරගෙන අර්තාපල්, කැරට්, ගෝවා, බීට් රාබු වැනි භෝගත් හඳුන්වලා දුන්නා. වැවිලි භෝග වගාව සඳහා අවශ්‍ය ශ්‍රමිකයන් ඔවුන් දකුණු ඉන්දියාවෙන් මෙරටට ගෙන්නුවා. ඉතින් අපි බලමු මෙම වැවිලි භෝග වගාව නිසා අපට සැලසුණු වාසි මොනවාද කියලා. ඔවුන් විසින් තම අපනයන භෝග නිපදවුවාට පසු මේවා ප්‍රවාහණයට අපේ මහා මාර්ග පද්ධතිය දියුණු කරා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව විදෙස් ලෝකයට මනාව විවෘත කරන්නත් හැකි වුණා. නමුත් අපට අවාසිත් සිද්ධ වුණා. අපේ දේශීය වාරි පද්ධතිය බිඳ වැටිලා ගියා. අපේ දේශීය ඉඩම් හිමියට තම ඉඩම් අහිමි වුණා. ඔවුන් වැවිලි භෝග සඳහා අපේ මධ්‍යම කඳුකරේ වනාන්තර විශාල ප්‍රදේශයක් ඉලිපෙහෙලි කරා. ඒ වගේම තමයි රට තුල දරිද්‍රතාවය වැඩි වුණා. ඉතිං විදේශ ආක්‍රමණවලට පෙර අපිට තිබ්බේ යැපුම් කෘෂිකර්මාන්තයක්. නමුත් විදේශ ආක්‍රමණවලින් පසුව මේ තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙලා ආනයන හා අපනයන මත පදනම් වූ වාණිජ කෘෂිකර්මාන්තයක් බවට මේ පරිවර්තනය වුණා. විදේශීය ආක්‍රමණවලින් පසුව බිඳ වැටුණු දේශීය ආහාර නිෂ්පාදනය යළිත් ගොඩනංවන්න ඕනි කියලා 1912 තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිට වූයේ. 1948 නිදහස ලැබීමෙන් පස්සේ ගොවි ජනපද ආරම්භ කරා. ඊට පස්සේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමත් ආරම්භ කරා. මේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධව සිදු කරන ලද වැදගත් අත්හදා බැලීම් දෙකක් ලෙස අපිට අද හඳුනගන්න පුළුවන්. ගොවි ජනපද ආරම්භ කිරීමේ මූලික අරමුණ වුණේ තෙත් කලාපයේ වර්ධනය වීමෙන් පවතින ජනපීඩනය අවම කිරීමත්, දේශීය කෘෂි ආර්ථිකය නගා සිටුවීමත්. ගොවි ජනපද ආරම්භ කරේ වාරි මාර්ග පදනම් කරගෙන. නටබුන් වීගිය වැව්වමුණු හඳුනාගෙන ඒව පිරිසකර කරලා ඒ ආශ්‍රිතව ගොවි ජනපද පිහිටෙව්වා. ඒ අනුව අනුරාධපුරේ, පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල පදවිය, හිඟුරක්ගොඩ, මින්නේරිය, ගිරිතලේ, කන්තලේ වගේ ප්‍රදේශවල තමයි මේ ගොවි ජනපද ආරම්භ කරේ. නමුත් ගොවි ජනපද එතරම් සාර්ථක වුණේ නැහැ. ඉන් පසුව කරලියට ආවේ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම. මිහිදී කෘෂිකර්මාන්තයට අමතරව තවත් අරමුණු තිබුණා. ඒ තමයි ජලවිදුලි බලය නිපදවීම, නාගරීකරණය, ජනපද පිහිටුවීම, මිලිදිය ධීවර කර්මාන්තය ආරම්භ කිරීම. ඉතින් එම නිසා ගොවි ජනපද අසාර්ථක වුවත් බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම සාර්ථක වුණා. මේ අනුව මහවැලි, ගල්ලොය, උඩවලව, නිල්වලා, ලුණුගම්වෙහෙර, ඉගිනිනිටිය වැනි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම සාර්ථකව අදටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ප්‍රථම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ ලෙස අපි සලකන්නේ ගල්ලොය යෝජනා ක්‍රමය. එමින්ම විශාලතම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයේ ලෙස මහවැලි හඳුන්වන්න පුළුවන්. මෙවන් තත්ත්වයක පැවතුණු කෘෂිකර්මාන්තය ඉන්පසුව යොමු වූයේ හරිත විප්ලවයේ දෙසටයි. ඉතින් දරුවනේ, අපි බලමු මොකද්ද මේ හරිත විප්ලවය කියන්නේ කියලා. යුරෝපයේ සිදු වුණ කාර්මික විප්ලවයක්. ඒ කාර්මික විප්ලවයට පස්සේ තමයි හරිත විප්ලවය ආරම්භ වුණේ. කාර්මික විප්ලවයෙන් පසුව ආහාර සඳහා වැඩි ඉල්ලුමක් සිදු වුණා. එහිදී ඔවුන්ට සිදු වුණා ඒකීය භූමි ප්‍රමාණයකින් ලැබෙන අස්වැන්න ඉහළ නංවන්න නම් විශේෂ උපක්‍රම යොදන්න. ඒක නිසා යුරෝපියන් කලේ වැඩි දියුණු කරන ලද දෙමුම් බීජ ප්‍රභේද හඳුන්වා දුන්නා. ඔවුන් කෘතිම රසායනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය හඳුන්වා දුන්නා. කෘෂිකර්මාන්තය සශ්‍රීකව කරන්න ඕන නිසා කෘෂි යන්ත්‍රෝපකරණ විශාල ලෙස හඳුන්වා දුන්නා. ඉතින් මෙම අධියදවුම් භාවිතා කරලා භූමියකින් ලැබෙන අස්වැන්න ඉහළ නංවන්න හැකි වුණා. 1960 දශකයේ මුල් කාලයේදී යුරෝපයේ මේ ආරම්භ වුණත් අපේ රටවල් වලට හරිත විප්ලවය ළඟා වුණේ 1960 දශකයේ අගභාගයේදී. ඉතින් අපි බලමු මේ සිදු වුණු හරිත විප්ලවයෙන් කෘෂිකර්මාන්තයේ ඇති වුණු වෙනස්කම් මොනවාද කියලා. එකක් තමයි දරුවනේ දෙමුහුම් බීජ හඳුන්වා දුන්නේ මෙම හරිත විප්ලවයෙන් පස්සේ. ගොවින් දේශීය බීජ වෙනුවට මෙම දෙමුහුන් බීජ භාවිතා කරලා කෙටි කලකින් වැඩි අසුණු ලබා ගත්තා. ඒ වගේම තමයි කෘෂි රසායනික ද්‍රව්‍ය වෙළඳපොළට හඳුන්වා දීමත්, ඒවා භාවිතය වැඩි වීමත්. මේ තුල තියෙනවා රසායනික පොහොර, කෘමිනාශක, දිලීරනාශක, වල්නාශක වැනි සියලුම දේ. තවත් වෙනස්කමක් තමයි ගොවිපල යන්ත්‍රෝපකරණය වැඩිවීම. ට්‍රැක්ටර් භාවිතා කරමින්, නගුල් භාවිතා කරමින්, පස් පෙරලීම්, කැටිපොඩි කර මට්ටම් කිරීම වැනි බහු කාර්ය ක්‍රියාවලි සිදු කළ හැකි යන්ත්‍රෝපකරණ හඳුන්වා දුන්නා. ඒ වගේම තමයි මිති කන්න දෙකක් ලෙස වගා කළ අපේ ගොවීන් වසර පුරා වගා කටයුතු කරන්නට යොමු වුණා. ඒ වගේම තමයි අතිරික්ත නිෂ්පාදන අලෙවි කරන්නත් ඔවුන් යොමු වුණා. ලෝකයේ දියුණු නොදියුණු සියලුම රාජ්‍යන් මෙම හරිත විප්ලවයේ කොටස්කාරයන් වුණා. ඒ හැමුවේ වගා නොකර අත්හැර තිබූ භූමි පවා නැවත වගා කරන්න ඔවුන් අවස්ථාවක් කරගත්තා. ඉතින් අපි බලමු මෙම හරිත විප්ලවයෙන් අත්විච්ච වාසි මොනවාද කියලා. හරිත විප්ලවයෙන් බෝගස්සෙන්න සීග්‍රෙන් වැඩිවීම ඉතා වැදගත් දෙයක්. ඒක නිසා ලෝකයේ ආහාර නිෂ්පාදනයේ ඉහළ ගියා. ඒ වගේම තමයි ඒකක භූමියකින් ලැබෙන අස්සෙන්න වැඩි වුණා. ඒ වගේම තමයි අඛණ්ඩව වසර පුරා භෝග වගා කරන්නත් මෙමගින් හැකි වුණා. යන්ත්‍ර සූත්‍ර භාවිතා කළ නිසා අඩු ශ්‍රමයකින් වැඩි වැඩක් කිරීමේ හැකියාවත් ලැබුණා. නමුත් දුවේ පුතේ, හරිත විප්ලවයේ වාසිමින්ම අවාසිත රාශියක් තියෙනවා. ඒව අපි එකින් එක පෙළගස්සලා බලමු මොනවාද කියලා. කෘෂිකර්මාන්තේ සිදු කිරීම නිසා පසහායනයට ලක් වුණා. නමුත් පසුගිය ශතවර්ෂ ගණනාවකින් සිදු පාංශුහායනයට වඩා කෙටි කාලයක් ඇතුළත මෙම හරිත විප්ලවය නිසා වැඩි භූමි හායනයක් සිදු වුණා. හේතුව මිනිසුන් අධික ලෙස රසායනික ද්‍රව්‍ය පසට එක්කිරීම, නිරන්තර භූමි සැකසීම වැනි ක්‍රියා නිසා. ඒ වගේම තමයි පලිබෝධ නාශක අධිකව භාවිතා කරා. ඒ නිසා ඒවට ප්‍රතිරෝධී කෘමිමාදිලි ඇති වෙන්න පටන් ගත්තා. අධික ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරපු නිසා පරිසරයත් අධිකව දූෂණයට ලක් වුණා. ඒ වගේම තමයි මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිතා කරපු නිසා පිළිකා, අක්මා රෝග, වකුගඩු රෝග සීග්‍රයෙන් ව්‍යාප්ත වුණා. භූගත ජලය අධිකව යොදාගත්ත නිසා භූගත ජල මට්ටම ඉතා සීග්‍රයෙන් පහතට වැටුණා. ඒ වගේම තමයි අධික ලෙස දෙමුහුම් බීජ භාවිතා කරපු නිසා දේශීය බීජ ප්‍රභේද අපිට අහිමි වුණා. බොහෝ රටවල් මෙම බීජ, මෙම පොහොර වර්ග, මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය මිලදී ගන්න ගිහිල්ලා දිලිඳු රටවල් බවට පත් වුණා. ඒ වගේම තමයි දෙමුහුන් බීජ අධික ලෙස රසායනික පොහොරවලට ප්‍රතිචාර දක්වනවා. ඒ නිසා මෙම රසායනික පොහොර නොමැතිව මේව වගා කරන්න බැරි වුණා. ඉතින් හරිත විප්ලවයෙන් පස්සේ අපි බලමු වර්තමානයේ අපේ කෘෂි කර්මාන්තයේ තියෙන්නේ කොතැනද කියලා. දැන් අපිට පවතින්නේ යැපුම් කෘෂි කර්මාන්තයක් නෙවෙයි, වාණිජ කෘෂි කර්මාන්තයක්. අපි දේශීය වෙළඳපොළ වගේම විදේශීය වෙළඳපොළත් ඉලක්ක කරගෙන නව නිෂ්පාදන රටාවක් ඇති කරගෙන තියෙනවා. ඒ සඳහා අපි සාම්ප්‍රදායික වැවිලි භෝගවලට අමතරව නවීන අපනයන භෝගත් අපි නිපදවලා තියෙනවා. දැන් වර්තමානයේදී විසිතුරු මල් පැල, ඉස්සන්, විසිතුරු මත්සේ වගාව, පැලතවන්, බිම්මල්, ආහාර පරිරක්ෂණය වැනි ව්‍යාපාර රැසක් රට තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ වගේම තමයි කෘෂි නිෂ්පාදනවල ගුණාත්මක බවත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරෙහි කෘෂිකර්මාන්තයේ දායක වෙන්නේ කොහොමද කියලා. ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය ඇති කරන ප්‍රධානම කාර්ය ඉටු කරන්නේ කෘෂිකර්මාන්තය මගින්. ඒ වගේම තමයි රටේ දළදේශීය නිෂ්පාදනයට දායක වන ප්‍රධානාංශ තුනින් එකංශයක් තමයි කෘෂිකර්මාන්තය. ශ්‍රී ලාංකිකයින්ගේ පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරන්න අවශ්‍ය වෙන ආහාර වර්ග නිෂ්පාදනය කරන්නේ කෘෂිකර්මාන්තය. කෘෂිකර්මය ආශ්‍රිතව විශාල රැකියා ප්‍රමාණයක් සපයනවා. ඒ නිසා රැකියා නියුක්තියටත් මේ විශාල දායකත්වයක් සපයනවා. විදේශ වෙළඳපොළ ඉලක්ක කරගෙන අපි කෘෂි නිෂ්පාදන සිදු කරනවා. එමගින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයකුත් උපයනවා. ඒ වගේම තමයි සීනි, රබර් වැනි කාර්මික අංශයට ආයස් කර්මාන්තවලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය නිපදවන්නේත් කෘෂි නිෂ්පාදන හරහායි. දුවේ පුතේ අපි බලමු මොකද්ද මේ ආහාර සුරක්ෂිතතාවය කියන්නේ කියලා. යම් අවස්ථාවක යම් පුද්ගලයෙකුට අවශ්‍ය ආහාර වර්ගයක් නියමිත ප්‍රමාණයෙන් නියමිත ගුණාත්මක භාවයෙන් ලැබෙනවා නම් එය තමයි ආහාර සුරක්ෂිතතාවය. ඉතින් මෙම ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරගන්න අපිට අනුගමනය කරන්න ඕනි ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. ඒ තමයි ප්‍රධාන ආහාර භෝගවල නිෂ්පාදනය වැඩි කරන්න ඕනි. ඉතින් ඒ සඳහා රජය දැනටමත් මෙම ප්‍රධාන ආහාර භෝගවල නිෂ්පාදනය වැඩි කරන්න උපක්‍රම යොදනවා. ඒ තමයි ඔබ දන්නවා ගොවීන්ට පොහොර සහනාධාර ලබා දෙනවා. ඒ වගේම තමයි වගාකරුවන්ට උසස් ලක්ෂණ සහිත දෙමුහුම් බීජත් ලබා දෙනවා. රජයේ විසින් සහතික කරපු මිලට වී මිලදී ගැනීමත් සිදු කරනවා. විවිධ වගා රක්ෂණ ක්‍රම හඳුන්වා දෙනවා. ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික දැනුමත් ලබා දෙනවා. ඉතින් එමගින් මෙම ප්‍රධාන ආහාර භෝගවල නිෂ්පාදනය වැඩි කරනවා. ප්‍රධාන ආහාරවලට ආදේශක ලෙස ගන්න පුළුවන් වෙනත් දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ප්‍රධාන ආහාරය වන බත් වෙනුවට කොස්, දෙල්, බතල, මඤ්ඤොක්කා, කුරක්කන් වැනි දේශීය ආහාර ජනතාව අතර ප්‍රචලිත කරන්න ඕනි. ප්‍රෝටීන් මන්ද පෝෂණය ලංකාව වෙලාගෙන තියෙනවා. ඉතින් මේ සඳහා අපිට මාංශ භෝගවල වැදගත්කම මහජනතාවට දැනුවත් කරන්න පුළුවන් නම් මෙම ප්‍රෝටීන් මන්ද පෝෂණින් දුර්ලභීමට හැකි වෙනවා. ඒ වගේම තමයි ධීවර නිෂ්පාදන ඉහළම් වන්නටත් ක්‍රම යෙදීමට අවශ්‍ය වෙනවා. ජනතාව අතර එළවලු සහ පළතුරු ආහාරයට ගැනීමේ වැදගත්කම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමට හැකි වෙනවා. එමගින් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය දියුණු කරන්න පුළුවන්. එළවලු පළතුරු සාමාන්‍යයෙන් 40-50% අතර පසුවස්සුණු හානිවලට ලක්විලා අපත යනවා. ඉතින් මෙම පසුවස්සුණු හානි අවම කිරීමට ගොවීන් දැනුවත් කළ හැකි නම් එයත් ඉතා විශාල ජයග්‍රහණයක්. ඒ වගේම තමයි ගබඩා පහසුකම් වැඩි දියුණු කරන්නත් ඕනි. නීති මගින් හෝ බදු පනවල ආනයනයේ සීමා කරොත් අපිට පුළුවන් දේශීය ගොවියා නගා සිටුවීමට. දුවේ පුතේ, අපි බලමු දළ දේශීය නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියලා. දළ දේශීය නිෂ්පාදනය කියන්නේ රටක් තුල කිසියම් වර්ෂයකදී නිෂ්පාදනය කරනු ලබන සියලුම භාණ්ඩ හා සේවාවල වටිනාකමයි. ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට ප්‍රධාන අංශ තුනක් දායක වෙනවා. ඒ තමයි කාර්මිකාංශය, සේවාංශය සහ කෘෂිකාර්මිකාංශයයි. මෙහිදී අපට වැදගත් වෙන්නේ කෘෂිකාර්මිකාංශයයි. වර්තමානයේ වන විට දළ දේශීය නිෂ්පාදනයට ඉහළම දායකත්වයක් දක්වන්නේ සේවාංශය. ඉන්පසු කාර්මිකාංශය. අවසානයේදී තමයි කෘෂිකාර්මිකාංශය දායකත්වය සපයන්නේ. මෙයට හේතුව කාර්මික හා සේවාංශ කෘෂිකාර්මිකාංශයට වඩා වැඩි වේගයකින් දියුණු වීමයි. මෙම කෘෂිකාර්මික අංශය තුළ ප්‍රධාන අංශ හතරක් හඳුනගන්න පුළුවන්. ඒ තමයි භෝග වගාව, සත්ත්ව පාලනය, වන වගාව සහ ධීවර අංශයයි. ඉතින් මෙම ප්‍රධාන අංශ තුන් හතරින් දළ දේශීය නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් සපයනවා. එහෙනම් අද පාඩමේ අවසාන අදියරට අපි එළඹෙනවා. ඒ සඳහා මං දුවේ පුතේ ඔබට සපයනවා ප්‍රශ්න කීපයක්. ඉතින් ඔබේ ලියන පොතේ කොලයක් මේ ප්‍රශ්න ටික සටහන් කරගන්න. ඒවට උත්තර අපි ඊළඟ දවසේ නැවත බලමු. පළවෙනි ප්‍රශ්නය, ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයක් පැවතීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද? දෙවන ප්‍රශ්නේ, වැවක ප්‍රධාන කොටස් නම් කර ඒ වගේ කාර්යයන් සඳහන් කරන්න. තුන්වෙනි ප්‍රශ්නේ, හරිත විප්ලවයේ වාසි හා අවාසි සඳහන් කරන්න. හතර, දළ දේශීය නිෂ්පාදනයට දායක වන කෘෂි අංශයේ උප අංශ මොනවාද? ඉතින් ආදරණීය දුවේ පුතේ, එහෙනම් අද අපේ කෘෂි ආහාර තාක්ෂණයේ දහය ශ්‍රේණියේ පළමු පාඩම අප අවසාන කරනවා. ඔබ සැමට සුබ දවසක් වේවා.
ආදරණීය දුවේ පුතේ, අද කෘෂි හා ආහාර තාක්ෂණ විෂයෙන් ඌවේ ගුරුකෙතරින් ඔබ හමු වූයේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්යනි භාග්‍ය නිශ්ශංක මහත්මිය. අපි තවත් පාඩමකින් හමු වෙමු.
ඌවේ ගුරුකෙතර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පස්වරු 3 සිට පස්වරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පස්වරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්.